SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද ලෝවට විශේෂාංගය අපි ආරම්භ කරන්නේ ලෝකයේ බලවත්ම රාජයේ මීළඟ රාජනායකයා කාන්තාවක් වේවිද කියන පුංචි බලාපොරොත්තුවකුත් එක්ක. ඔබ දන්නවා අපි මේ වෙනකොට සති ගණනාවක් තිස්සේ එළඹෙන ඇමරිකානු මහමැතිවරණය පිළිබඳව විශේෂයෙන් කතා බහ කරමින් ආවා. අපි එහිදී අවධානයට ලක් කළේ ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වෙලා සිටින අපේක්ෂකයන් පක්ෂය තුල කොහොමද තමන්ගේ බලය රැකගෙන අවසාන පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා බවට පත්වෙන්නේ ප්‍රාන්ත වශයෙන් පැවැත්වෙන ඡන්ද විමසීම්වලදී කියලා තමයි අපි කතා බහ කළේ. දැන් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා ඇමරිකානු ජනාධිපතිවරණයෙන් කාන්තා ජනාධිපතිවරයක් බිහිවීමේ යම් කිසිවූ ඉඟියක් පළ වෙනවා කියලා හිලරි ක්ලින්ටන් ලබාගත් ජයග්‍රහණයත් එක්ක. ඇයි කොහොමද මේ ජයග්‍රහණය කරා ළඟා වුණේ? දැන් තත්ත්වය කොහොමද කියලා විමසා බලමින්ම ලෝකයේ තවත් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීමේ බලාපොරොත්තුවෙන් අපි එහෙමනම් ලෝවට විශේෂාංගය ආරම්භ කරනවා. සුපුරුදු විදිහට AFP ප්‍රවෘත්ති සේවාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ සූදාන්වෙන් සිටිනවා. වෙනදා වගේම අපිත් එක්ක තොරතුරු කතා බහ කරන්න. ආයුබෝවන් අමල් ලබට.
ආයුබෝවන් දිලෘක්ෂි.
ඇත්තටම මේ හිලරි ක්ලින්ටන් ලබාගත් ජයග්‍රහණය සුවිශේෂී ජයග්‍රහණයක්. මොකද අපි මේ විශේෂාංගයෙන්ම මීට කලිනුත් කියලා තියෙනවා මල් හිලරි ක්ලින්ටන් සහ බරක් ඔබාමා අතර තමයි මීට කලිනුත් මේ තරඟයේ පැවැත්වුණේ එකම පක්ෂයේ අවසාන අපේක්ෂකයා වන්නට. නමුත් කෙසේ හෝ බරක් ඔබාමා ජයග්‍රහණය ලබා ගත්තා. නමුත් හිලරි ක්ලින්ටනුත් අතහැරියේ නැහැ. ඇය ඊළඟ වතාවේ ජයග්‍රහණය කරා ප්‍රවිෂ්ට වෙලා තියෙනවා මේ වෙනකොට. හිලරි කොහොමද මේ ගමන මේ අවසාන ජයග්‍රහණය කරා ඇවිල්ලා තියෙන්නේ?
ත්‍රිලක්ෂී, අපි බැලුවොත් ඇය මීට කලින් වතාවේ බරක් ඔබාමා සමග මේ අපේක්ෂකත්වයට තරඟ කරලා පසුව බරක් ඔබාමාගේ රාජ්‍ය ලේකම්වරිය හැටියට පත් වුණා. ඒ අවස්ථාවේදීත් අපිට පේන විදිහට ඇය ජනාධිපතිවරියක් වීමේ ඒ බලාපොරොත්තු අත්හැරියේ නැහැ. 2013 වසරේ ඇය රාජ්‍ය ලේකම්වරිය තනතුරෙන් ඉල්ලා අස්වෙනවා. එහිදී ඇය සඳහන් කරන්නේ ඇයට සෞඛ්‍ය හේතුන් මත මේ තීරණය ගන්නට සිද්ධ වුණයි කියලා. නමුත් ඒ වෙලාවෙත් හුඟක් විචාරකයන් කල්පනා කළා ඇය ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා මේ මාර්ගය සැකසීම උදෙසා බරක් ඔබාමාගේ පාලන තන්ත්‍රයෙන් ඉවත් වෙලා ඩෙමොක්‍රටික් ඒ පාලන තන්ත්‍රයේ සමග දුරස්ථභාවයක් ඇති කරලා ඉදිරි මැතිවරණයේදී අලුත් අපේක්ෂකෙක් හැටියට ඩෙමොක්‍රටික් පක්ෂයට අලුත් නායකත්වයක් ලබා දීමේ ඒ අරමුණෙන් ඇය 2013 ඒ තනතුරෙන් ඉල්ලා සිටිනයි කියලා. ඉතින් ඒ කාලේ ඉඳලම ඇය මේ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා දිගින් දිගටම කටයුතු කරලා මේ වෙනකොට ඇත්තටම ඉතිහාසයට එකතු වෙලා තියෙනවා ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වෙන ප්‍රධාන පක්ෂයකින් ඉදිරිපත් වෙන කාන්තාව හැටියට.
එතකොට අපි කල්පනා කරමු මේ ප්‍රතිවිරුද්ධ පක්ෂයේ දැනට විරුද්ධ පක්ෂයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනප්‍රිය අපේක්ෂකයා බවට පත් වෙලා තිබෙන ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔහුගේ තත්ත්වය මොකක්ද මේ වෙනකොට?
ඩොනල්ඩ් ට්‍රම්ප්ත් හිලරි ක්ලින්ටන් වගේම ඒ අවශ්‍ය අවම ඩෙලිගේට්ස්ලා, එහෙම නැත්නම් මේ ඡන්දය ලබා දෙන ඒ පක්ෂයේ නියෝජිතයන් අවම සංඛ්‍යාව මේ වෙනකොට ලබාගෙන ඔහුත් රිපබ්ලිකන් පක්ෂයේ ඒ අපේක්ෂකත්වයට මේ වෙනකොට සුදුසුකම් ලබලා තියෙනවා. නමුත් ඒ රිපබ්ලිකන් පක්ෂයේ ඔවුන්ගේ සමුළුව පවත්වලා ඒ සමුළුවේදී තමයි ඔහුව නිල වශයෙන් අපේක්ෂකයා හැටියට නම් කරන්නේ. එතකන් ඔහුව මේ වෙනකොට නිල නොලත් අපේක්ෂකයා හැටියට අපිට නම් කරන්න පුළුවන්. ඔහු සඳහන් කරන්නේ ප්‍රිසම්ප්ටිව් කැන්ඩිඩේට් කියලා. ඉතින් නොවැම්බර් මාසයේ එළඹෙන ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ත්, ඒ වගේම ඩෙමොක්‍රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටනුත් අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වෙලා මේක ඇත්තටම ඓතිහාසික මැතිවරණයක් බවට පත් වෙනවා. මොකද ප්‍රථම වතාවට ප්‍රධාන පක්ෂයකින් කාන්තාවක් අපේක්ෂකත්වයට ඉදිරිපත් වීම. මීට කලින් දැනට අවුරුදු 8කට කලින් තිබෙන මැතිවරණයේදී ඒ වගේම ඓතිහාසික දෙයක් වුණා දිලෘක්ෂි. ඒ තමයි කළු ජාතික අපේක්ෂකෙක් ප්‍රධාන පක්ෂයක ජනාධිපති අපේක්ෂකයට ඉදිරිපත් වුණා. ඔහු ඒ තනතුර ලබා ගැනීමටත් සමත් වුණා. ඉතින් ඒකත් ඓතිහාසික දෙයක්. ඉදිරි නොවැම්බර් මාසයේ ඇතිවන ඡන්දයත් ඒ විදිහටම ඉතිහාසයට එකතු වෙන ඡන්දයක් බවට දැනටමත් සඳහන් කරන්න පුළුවන්.
අමල්, එතකොට දැන් රිපබ්ලිකන් සහ ඩෙමොක්‍රටික් පක්ෂ දෙකේ මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙපළට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන්ට තියෙන ඡන්ද පදනම කොහොමද රට තුල? දෙදෙනා අතර සංසන්දනය කළොත් එහෙම කාටද වැඩි බරක් තියෙන්නේ?
ඔව්, ඇත්තටම මේකත් ඉතාමත්ම ඉතිහාසගත වෙන කතාවක් තිරුක්ෂි. මොකද මේ අපේක්ෂකයන් දෙන්නම ඉතාමත්ම මහජන අප්‍රසාදයට පත්වෙච්ච අපේක්ෂකයන් දෙන්නේ. මෑත ඉතිහාසයේ අපේක්ෂකයන් ගත්තොත් රිපබ්ලිකන් පක්ෂේ මහජනතාව වැඩියෙන්ම නොරුස්සන අපේක්ෂකයා හැටියට තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්ට පස්සේ වැඩිම පිරිසක් නොපිළිගන්න පුද්ගලයා හැටියට පත් වෙලා තියෙන හිලරි ක්ලින්ටන් ඩෙමොක්‍රටික් පක්ෂය. ඉතින් මේක ඉතාමත්ම සුවිශේෂ අවස්ථාවක්. මේ ප්‍රධාන පක්ෂ දෙකේම ජනතාව වැඩිපුරම නොපිළිගන්න, නමුත් පක්ෂ සමාජිකයන් විසින් තෝරාපත් කරලා තියෙන දෙන්න හැටියට ඔවුන් ඉදිරිපත් වෙලා තිනවා. අපි බැලුවොත් ඩෙමොක්‍රටික් පක්ෂය බැලුවොත් හිලරි ක්ලින්ටන්ට විරුද්ධව ප්‍රධාන අභියෝගය ඉදිරිපත් කරපු බර්නි සෑන්ඩර්ස්, ඔහුට විශාල වශයෙන් තරුණ කොටස් වල සහය ලැබිලා තිබුණා. හිලරි ක්ලින්ටන්ට ලැබුණේ ඒ පක්ෂයේ සම්මත පැරණි සමාජිකයන්ගේ සහය තමයි, කියන්නේ ඕල් ගාඩ් එකේ සහය තමයි ඇයට ලැබුණේ. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් පක්ෂයේ අලුතෙන් සමාජිකත්වය ලබාගත්තු පිරිස්වල සහය ලැබිලා තියෙනවා. නමුත් පක්ෂයේ ඉපැරණි සමාජිකයන්ගේ සහය ලබා ගැනීමට ඔහු අසමත් වෙලා තියෙනවා. ඉතින් මේක අපි දෘෂ්ටි කෝණ කිහිපයකින් බැලුවොත් ඉතාමත්ම ඓතිහාසික මැතිවරණයක් බවට මේක දැනටමත් පත් වෙලා හමාරයි.
දැන් මේ වෙනකොට අපි ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය පිළිබඳව උණුසුම කරුණු කාරණා පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ බිල් ෂෝටන්ද මැල්කම් ටර්න්බුල්ද කියලා. දැන් එතකොට දැන් ජූලි දෙවෙනිදායන් පස්සේ මේක ඩොනල්ඩ් ට්‍රම්ප් ද හිලරි ක්ලින්ටන් ද බවට පත්වේවි. මොකද සමස්ත ලෝකයේම බලවත්ම රාජ්‍යයේ රාජ්‍ය නායකයා කවුද කියන වග පිළිබඳව සමස්ත ලෝකයේම අවධානයෙන් සිටින නිසා. අපි ඊළඟට අවධානය යොමු කරමු ඇමරිකාව සම්බන්ධව තවත් කාරණාවක්. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් දෙකේ රාජ්‍ය නායකයන් දෙපළ මේ බද අදා හමු වුණා. ඒ තමයි ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි සහ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා. දෙදෙනාම හමු වෙලා තිබුණේ වොෂින්ටන්වලදී මේ ආසියාතික කලාපයේ ත්‍රස්තවාදී තර්ජනය මැඩ පැවැත්වීම සඳහා ඒකාත්මිකව කටයුතු කිරීමේ අපේක්ෂාවෙන්. මේ හමුව පැවැත්වීමේ මූලික පදනම වුණේ මොකක්ද? ඇයි මේ වගේ හමුවක් පැවැත්වුණේ? දැන් මේ වෙනකොට මේ හමුවෙන් කරපු සාකච්ඡා හරහා මොන වගේ ප්‍රතිඵල දෙලියට ඇවිල්ලා තියෙනවද?
නිර්ලක්ෂි, මෙතන මෝඩි දෙවැනි වතාවට තමයි ඇමරිකාවේ බරක් ඔබාමා ජනාධිපතිවරයාගේ ඒ පාලන යටතේ ඇමරිකාවේ මේ සංචාරය කරන්නේ. ඒ එක්කම බරක් ඔබාමත් ඉන්දියාවට ගමන් කරලා තියෙනවා. නරේන්ද්‍ර මෝඩි අග්‍රමැති වුණාට පස්සේ ගිහිල්ලා මේ දෙරට අතර තියෙන සම්බන්ධතාවය වැඩි දියුණු කරන්නට කටයුතු කරලා තියෙනවා. අපි දන්නවා සීතල යුද්ධය තියෙන කාලේ ඇමරිකාවයි ඉන්දියාවයි ප්‍රතිවාදීන් හැටියට තමයි කටයුතු කරලා තිබුණේ. නමුත් දැන් මේ දෙපළ ජාත්‍යන්තර ප්‍රශ්නවලදී දෙගොල්ලම එකම අදහසකින් කටයුතු කරන බවක් අපි දකිනවා.
අමලවර, ඔබ මේ සීතල යුද්ධය කියලා මං හිතන්නේ සඳහන් කළේ මෝඩි අගමැති අපේක්ෂක තනතුර දරන කාලයේදී මෝඩිව ඇමරිකාව විසින් කරන ලද ප්‍රතික්ෂේප කිරීම වෙන්න ඕනේ නේද?
ඊට අමතරව දිලක්ෂි, රුසියාවයි ඇමරිකාවයි බල අරගලක ඉන්න අවස්ථාවකදී ඇමරිකාවට වඩා රුසියාවට පක්ෂපාතව තමයි ඉන්දියාව කටයුතු කරේ. විශේෂයෙන්ම ගාන්ධි අගමැතිනියගේ කාලය යටතේ සහ ඊට පසුවත් ඉන්දියාව සම්ප්‍රදායිකව රුසියාවට නැඹුරුවක් දක්වලා තිබුණා. නමුත් මේ පෞගිය කාලේ අතරම BJP පක්ෂය බලයට පැමිණීමත් සමගම අතල් බිහාරි වාජ්පායි රටේ අගමැති වීමෙන් පසුව යම් කිසි විදියකට ඇමරිකන් නැඹුරුවක් ඉන්දියාවේ තිබුණා. ඒක තවත් උත්සන්න වෙනවා මෝඩිගේ පාලනය යටතේ. නමුත් ඔබ කිව්වා වගේම ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ඇතිවෙච්ච ඒ ජනවාර්ගික සංහරයෙන් පස්සේ, කියන්නේ මුස්ලිම් වරුන් විශාල පිරිසක් ඝාතනයට ලක්වීමෙන් පසුව, මේකේ වගකීම එවකට ඒ ප්‍රාන්තයේ හිටපු මෝඩි ප්‍රධානමැතිවරයා බාර ගන්නට ඕනේ කියලා ඔහුව ඇත්තටම සෝදුගත කරලා තිබුණා. කියන්නේ බ්ලැක් ලිස්ට් කරලා තිබුණා ඇමරිකාව. ඔහුට වීසාවක්, වීසා බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒ වගේම යුරෝපේ රටවලුනුත් ඔහුව ඒ සෝදුගත කිරීමට ලක් කළා. ඔහුට යුරෝපයට පැමිණීමට ඉඩ දුන්නේ නැහැ. ඔහුට වීසාව ලබා දුන්නේ නැහැ. නමුත් ඔහු ඉන්දියාවේ අගමැති අපේක්ෂකත්වයට පත්වීමත් එක්කම මේ සියල්ලම වෙනස් වෙලා ඔහු ඇත්තටම අද බටහිර රටවල්වල විශාල පිළිගැනීමකට පත්වෙච්ච රාජ්‍ය නායකයෙක් බවට පත් වුණ පමණක් නෙවෙයි, මේ පහුගිය අවුරුදු පහ ඇතුළතදී ඉන්දියාව ඩොලර් බිලියන 10ක විතර ප්‍රමාණයක අවියායුධ ඇමරිකාවෙන් මිලදී ලබා ගත්තයි කියන කාරණාවත් දැන් ඉස්මතු වෙලා තියෙනවා. ඒ එක්කම මෝඩි අගමැතිවරයා බලාපොරොත්තු වෙනවා ඇමරිකන් කර්මාන්ත ඉන්දියාවේ මහ පරිමාණයෙන් මුදල් ආයෝජනය කරයි කියලා. අතරම මේ සංචාරයේ ඍජු ප්‍රතිඵලයක් හැටියට Amazon.com කියන මේ සමාගම ඇමරිකාවේ ඩොලර් බිලියන 3ක් මේ වෙනකොට ආයෝජනය කරන්නටත් මේ සංචාරයෙන් පසුව ඔවුන් එකඟ වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඇමරිකාවේ ආයෝජකයන් ඉන්දියාවට ලංකර ගැනීමේ ඒ අරමුණත් මෝඩි අග්‍රමාත්‍යවරයා මෙහිදී නිරූපණය කළා. ඒ අනුව ඔහු යම් කිසි විදිහකට ඒ ප්‍රතිලාභත් ලබා ගත්තයි කියලා හඳුන්වන්න පුළුවන්. මේ දින දෙකක සංචාරයේ හුඟක් විචාරකෙන් මේක හඳුන්වේ දිල්රුක්ෂි. ඔබාමා ජනාධිපතිවරයා ඔහුගේ දුරකාලයේ අවසාන මාස කීපේ ඉන්දියාවේ අග්‍රමාත්‍යවරයා ඔහු හමු වෙලා ඔහුට ඇත්තටම මේ සමුදෙන අවස්ථාවක් හැටියටයි. ඇත්තටම මේක මේ ෆෙයාර්වෙල් විසිට් එකක් හැටියට තමයි හුඟක් අය හඳුන්වන්නේ.
ඔව්, ඔබට මතක ඇති දැන් මේ මොහොතකට කලින් ගුජරාත් ප්‍රාන්තයේ ඒ ඇතිවුණු වර්ගවාදී කලබලය පිළිබඳවත් මෝඩීට ඇතිවුණු ඒ කළු පැල්ලම පිළිබඳවත් අමල් මතක් කරා. ඒ පිළිබඳව අපි ගිය සතියේ වැඩසටහනේදී කතා බහ කළා. ඒ සිදුවීම හා සම්බන්ධව වසර ගණනාවකට පස්සේ ලැබුණු නඩු තීන්දුව පිළිබඳවත් කතා බහ කළා. ඔබට පුළුවන් අපගේ වෙබ් අඩවියට ගිහිල්ලා පසුගිය සතියේ වැඩසටහනට සම්බන්ධ වන්න. එසේත් නොමැතිනම් මේ කතා කරන සාකච්ඡාව වෙබ් අඩවියට අපි ඇතුළත් කළාට පස්සේ ඊට පහලින් තියෙනවා ගිය සතියේ වැඩසටහන. ඒට සවන් දීලාත් ඔබට පුළුවන් මේ සිදුවීම පිළිබඳව අතීත තතුවිත්ති දැනගන්න. ඊශ්‍රායල් පලස්තීන අරබුදේ පිළිබඳව විශාල වශයෙන් අපිත් කතා බහ කළා. මේකට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. එතකොට මේ සතිය වෙනකොට ඊශ්‍රායල් පලස්තීන අතර මේ ගැටුම්කාරී වාතාවරණය උත්සන්න කිරීමට සමත් වුණා පලස්තීන ජාතිකයන් දෙදෙනෙකු විසින් ඊශ්‍රායලයේ යුද හමුදා කඳවුරු ඉදිරිපිට සිදු කරන ලද එක්තරා ප්‍රහාරයක් නිසා. මේ ප්‍රහාරය කොහොමද සිදු වුණේ? මේන් පසු ඇතිවන ප්‍රතිඵල මොනවාද?
මෙතන ඥාති සොහොයුරන් දෙන්නෙක් ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයේ ආසන්න තියෙන ආපන ශාලාවකට ඇතුල් වෙලා වෙඩි තියලා සාමාන්‍ය පුද්ගලයන් 4 දෙනෙක් ජීවිතක්ෂර පත් කරලා තියෙනවා. තවත් පිරිසක් තුවාල ලැබලා තියෙනවා. ඉතින් මෑතකදී ඇතිවෙච්ච මේ විදිහට ඇතිවෙච්ච ප්‍රබලම ප්‍රහාරයක් හැටියට මේක හඳුන්වලා තියෙනවා ඊශ්‍රායලයේ. මොකද ඊශ්‍රායලයේ සෑහෙන ආරක්ෂක පියවර අරගෙන තියෙනවා මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයන් මැඩපැවැත්වීම සඳහා. ඒ පියවර අරගෙන තිබුණත් මේ දෙපළට හැකියාවක් ලැබිලා තියෙනවා අවියාවිද අරගෙන ඇවිල්ලා මේ විදියට හමුදා මූලස්ථානයේ ආසන්නයේ තියෙන ස්ථානයකට ඇතුල් වෙලා මේ විදිය ප්‍රහාරයක් එල්ල කරන්න. ඉතින් මේකෙන් පස්සේ නෙටනියාහු අග්‍රාමාත්‍යවරයා ඒ ස්ථානයට ගිහිල්ලා මේ ගැන බලලා ඇත්තම ඔහු දැඩි ප්‍රකාශයක් කරලා තියෙනවා මේකට සම්බන්ධ සියලුම දෙනාට දඬුවම් ලබා දෙනවයි කියලා. ඉතින් මේකෙන් හුඟක් වෙලාවට ඊශ්‍රායලයේ අදහස් කරන්නේ මේ පුද්ගලයන්ගේ පවුල්වල නිවාසවලටත් ඔවුන් බෝම්බ හැලලා ඒවා විනාශ කිරීමේ වැඩපිළිවෙලක් ඊශ්‍රායලෙ මීට කලිනුත් ක්‍රියාත්මක කරලා තිබුණා. ඉතින් මේ වෙනකොට දිල්රුක්ෂි අපි බලුවොත් ඔක්තෝබර් මාසේ ඉඳලා මේ ඇතිවෙච්ච මේ වගේ ප්‍රහාර නිසා මේ වෙනකොට ඊශ්‍රායල් ජාතිකයන් 28 දෙනෙක් ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. ඒකම ඊශ්‍රායලයේ පදිංචි ඇමරිකන් පුරවැසියන් 2 දෙනෙකුත් එරිත්‍රියන් පුරවැසියෙකුත් සහ සුඩානයේ පුරවැසියෙකුත් මේ විදිහට මේ ප්‍රහාරවලින් ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. ඊට ප්‍රතිප්‍රහාර දක්වන ඊශ්‍රායල් හමුදාවල ක්‍රියාකාරකම් නිසා මේ වෙනකොට පලස්තීන ජාතිකයන් 207 දෙනෙක් ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. ඉතින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාම සාකච්ඡා ඇති කිරීමට ෆ්‍රන්සය අලුත් පියවරක් අරගෙන තියෙනවා. නමුත් ඒවා සාර්ථක වෙලා නැහැ. එවැනි සාම සාකච්ඡා ඇති නැවත පණගැන්වීමේ වටපිටාවක් තුල තමයි මේ අලුත් ප්‍රහාරයත් සිද්ධ වෙලා තියෙන්නේ.
ඔබට මතක ඇති අපි ඊජිප්තය පිළිබඳව කතා බහ කළා. ඊජිප්තු ගුවන් සේවාව සම්බන්ධව තවත් අර්බුදකාරී වාතාවරණයක් පැන නැගුණා මේ සතියෙ වෙද්දි. මතක ඇති ඔබට අපි කතා බහ කළා අර මධ්‍යදරණී මුහුදේදී අනතුරට ලක්ුණු ඊජිප්තු ගුවන් යානය පිළිබඳව, කළු පෙට්ටිය හොයාගන්නට කරන උත්සාහය පිළිබඳව. එහි පුද්ගලයන් 66 දෙනෙක් හිටියා. ඔවුන් සියලු දෙනා මියගිය වගට තමයි සනාථ වුණේ. මැයි මාසේ 19 වෙනිදා මේක සිද්ධ වුණේ. පැරිස් සිට කයිරෝ බලා පැමිණෙන ගුවන් යානයක්. ඊට කලින් ඔක්තෝබරයේදී රුසියානු ගුවන් යානයකුත් අනතුරට ලක්ුණා. 224 දෙනෙක් මේකෙන් ගියා සිනායි අර්ධද්වීපයේදී සිදුවුණු මේ ඛේදවාචකය තුළින්. ගිය සතිය වෙද්දි තවත් බෝම්බ තර්ජනයක් පැමිණුණා ඊජිප්තු ගුවන් යානයකට. මේක හදිසියේදී වෙනත් රටක ගොඩබෑමට පවා සිදු වුණා. අමල්, මොකද්ද මේ සිදුවීමේ සුළුමල?
දිරුක්ෂි, මේකත් එයාබස් A330 වර්ගී ගුවන් යානයක්. මේක කයිරෝ සිට බේජින් දක්වා ගුවන් ගත වෙනකොට ගුවන් යානයේ ගුවන් ගත වෙලා ටික වෙලාවක් යනකොට දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා මේ ගුවන් යානයේ බෝම්බයක් තියෙනවායි කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඊජිප්තයා සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන මේ ප්‍රශ්න නිසා ඒ ගුවන් නියමුවන් මේ යානය ඒ ආසන්නයේම තියෙන ගුවන් තුඩුපළ වන උස්බෙකිස්තානයට මේ ගුවන් යානය බැස්සෙව්වා. කළා ඒ ගුවන් යානයේ සෝදිසි මෙහෙයුමක් දියත් කළා. පසු ඔවුන් සොයාගත්තා මේක මේ කවුරු හරි බොරුවට දබා දුන්න දුරකථන ඇමතුමා. නමුත් ගුවන් යානයේ එහෙම බෝම්බ කිසි දෙයක් තිබුණේ නැහැ. පසුව ඒ ගුවන් යානය නැවතත් ඒ බේජින් නුවර දක්වා ඒ ගුවන් ගත වුණා. ඉතින් මේකෙන් පෙන්නුම් කරන්නේ අද ඊජිප්තියා සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන මේ බිය, විශේෂයෙන් මගීන්ට ඇති වෙලා තියෙන බිය, ඒ එක්කම බැයි මාසේ අනතුරට ලක් වෙච්ච ගුවන් යානය සම්බන්ධයෙන් මේ වෙනකොට තවමත් ඒ කළු පෙට්ටිය සොයා ගැනීමේ කටයුතු ප්‍රංශයේ නාවික හමුදාව හමුදාවේ සහයත් ඇතිව සිද්ධ වෙනවා. නමුත් ඒක තවමත් ඒක සොයා ගැනීමට අපෝසත් වෙලා තියෙනවා.
ලෝකයේ සිදුවන ප්‍රධානතම කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරද්දී ඔය අපි කතා බහ කළේ ඒ ප්‍රධානතම කරුණු කාරණා කිහිපය තමයි. තවත් අතුරු සිදුවීම් රාශියක් සිදුවෙනවා, මේ වෙනකොටත් සිදුවෙමින් පවතිනවා. අපි උත්සාහ කරන්නේ ප්‍රධාන සිදුවීම් පිළිබඳව අලුත්ම තොරතුරු ඔබට යාවත් කාලීන කරන්න. ඉතින් අපි හිතනවා අපේ පරමාර්ථය මෙවරත් ඉෂ්ට වුණා කියලා. ඒ කාර්යවේට ශ්‍රී ලංකාවේ සිට FP මාධ්‍යාලාවේ ප්‍රධානියා විදිහට හැම සතියෙම සිකුරාදා අපිත් එක්ක සම්බන්ධ වෙන අමල් ජයසිංහ මහතාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් එහෙමනම් අදට මේ කතාව සමාප්ත කරනවා. අමල් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දුක්ෂි. Thank you.